ශ්‍රී බුද්ධ වර්ෂ 2551 වෙසක් මාස 12 වෙනි සනිදින හෙවත් විවාහාර වර්ෂ 2007 මැයි මාස 12 වෙනි සෙනසුරාදා මහනුවර හන්තාන ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේදී පූජ්‍යපාද පිටිගල ගුණරත්න සාමින් වහන්සේ විසින් පවත්වන ලද සීල භාවනා වැඩසටහනේ ආරම්භක දේශනය.
Thank you. මහා කාරුණික බුදු හිමියන්ගෙන් එතන ආශිර්වාද ලැබුණේ නේ. උන්වහන්සේට ඉදිරියට එන් සිට දුන්නා නෙගෙනියෙන් සිහිය ලබා ගන්න, නෙගෙනියෙන් සිහිය ලබා ගන්න කියන මේ කාරුණික වදන් පෙළ ඇහෙනකොට හදවතේ ඇවිලුණු මහදින නිවිලා උන්මත්තක භාවයේද දුර වෙලා ලැජ්ජා බය දැනෙන්න ගත්තා. සත්පුරුෂයන් දෙපළක් විසිකල සළු දෙකින් එකක් ඇඳගෙන එකක් තොරවාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද වැද වැටුනේ කිසි දෙයක් වගේ. ඇති වී තිබුණ සියලු දුක්ගිනි නිවීමේ හැකියාව බුදු වදන තුළ තිබුණා. කිසා ගෞතමී තමන්තේ එකම දරුවා නියදිය චෝපයෙන් මරණයේ ස්වභාවයවත් හඳුනා ගන්නට නොහැකිවයි නියගේ දරුවාද කරපින්නාගෙන තැනතැන ඇවිද්දේ. බුදුරජාණන් වහන්සේ ළඟදී ඇයට පැවරුමක් ලැබුණා. ඒ ඔස්සේ සොයාගෙන ගිය ඇයට ජීවිතයේ ස්වභාවය දැනුණා. මෙතෙක් බාහිර අරමුණෙහි බැඳිලා තිබුණේ දරුසෙනේ හත. ඒ බාහිර ස්නේහය අතහැරිලා ටික ටික ඇවිදගෙන යනකොට අරුවෙන් එඟ දහදියෙන් තෙමෙනකොට සුසබිනේ සාපි ප්‍රාර්ථනා දැනෙනකොට බාහිර අරමුණෙහි තිබුණු බැඳුණු තෘෂ්ණාව ගැලවිලා ඉදිලා ආත්ම ස්නේහය මතු වෙන්න ගත්තා. මෙසේ කෙරෙන් කෙරෙන් බුදුරජාණන් වහන්සේගේ පැවරුම තුළින් සෙනෙහස තෘෂ්ණාව බැඳීම කොතනද කියලා අඳුනගෙන බුදුරජාණන් වහන්සේලාගෙන් කවදාවත් නැවත වතාවක් දුකට පත් වෙන්නේ නැති සද්ධර්ම මාර්ගයක් අසා ප්‍රවණය කරලා ඒ වගේ අනුගමනය කරලා සසර දුක්ගිනි නිවා කරගත්තා. මේ වගේ බුදුරජාණන් වහන්සේ හමුවේදී උන්වහන්සේගේ අතුරින් අතුරු වදනින් සැලසුණු ජීවිත අපමණයි. තථාගත සද්ධර්මය කියලා කියන්නේ ඒ මහා කාරුණික සංසාරයේ ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙන බුදුන් වහන්සේ පිටවන් වදන් වෙලා ඒ තථාගත ධර්මය හැම දෙනාගේම සිතේ දුක්ගිනි නිවෙනවා, රාග දේශ මෝහ ගිනි නිවා දමනවා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොන්න දුරු කරනවා. එහෙත් එවරු සද්ධර්මයක්ද අපට ලැබුණේ කියන කාරණාව පිළිබඳව අපි ටිකක් මේ වර්තමානයේ තුල සිතා විමසා බලන්න වෙලා තියෙනවා. අපිට නමු වෙනවා විදි අය මේ ධර්ම මාර්ගයේ සතුන් ළඟ අවුරුදු 50ට ඇත්තෑව ඊට අඩු කාල රකවාන බොහෝ කැපවීමෙන් ජීවිතය යොමු කරලා තියෙනවා. එහෙත් කවදාවත් මෙබඳු සද්ධර්මයකට හිත යොමු නොකළා අය බැඳෙන යම් අරමුණු තියෙනවා. කවදාවත් ධර්මයට යොමු නොවුණු අය යම් තැනක ඇලෙනවා නම් බැඳෙනවා නම් එතනම ධර්ම මාර්ගයේ ඇසුරු නොය ඇලෙනවා නම් බැඳෙනවා නම් ලෝකේ අනිත් අය ගැටෙන අරමුණෙහි ධර්මයේ ඇසුරු නොය ගැටෙනවා නම් ලෝකේ අනිත්‍යය මුලා වෙන තැන්වල ධර්මයේ හැසිරුණාය කියන අයත් මුලාවටපත් වෙනවා නම් ලෝකේ අනිත්‍යය හරහාවල පෙර තැන්වලදී මේ අයත් හදාවල වෙනවා. එහෙනම් අපි අසුරු කළ ධර්මයේ තුවාද අපේ දුක්ගිනි නිවිලාද අපට දුක්ගිනි නිවා ගන්න පුළුවන් න්‍යාය ක්‍රමයක් මේ ශාසනයෙන් අපට ලැබුණද ලැබුණද කියන ගැටලුව අපි කාගේ සාධාරණ තුළ තියෙනවා. ඇයි අපට ශාසනයෙන් නොවුණේ? ඇයි අපට සැනසීමක් නොලැබුණේ මෙච්චර කාලය මේ සතුන් මඟ වඩලා? දැන් අපට සලා බලන්න ඕන කරන වෙලාව ඇවිල්ලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අද පවතින වර්තමානය එදා බුදුරුවනින් දැක්කා. දැකලා උන්වහන්සේ අද පිළිබඳව එදා දේශනා කළා. මානවනි ලෝකයේදී රත්තරන් ඇතිතා ලෝකේ කවුරුවත් මුලා වෙන්නේ නැහැ රත්තරන් කමක් තියෙන නිසා. ඒත් යම් දවසක රත්තරන් වගේ දිලිපෙන යමක් නිර්වාණය වුණොත් බිහි වුණොත් ලෝකේ එදාට දිලිපෙන වර්ග දෙකක් තියෙනවා. මහණෙනි, එදාට ලෝකේ බොහෝ දිනක් මුලාවට පත් වෙන රත්නම හරියට හඳුනාගන්න බැරුව. ඒ වගේම මහණෙනි, මේ ලෝකයේ සද්ධර්මයේ පවතින තාක්කල් ලෝකේ කවුරුවත් මුලා වෙන්නේ නැහැ. තීර්ථ අනාගතයේදී මේ සද්ධර්මයේ සූත්‍ර පාඨ, දහම් පාඨ දාගෙන ධර්මය වගේ දේ ලෝකෙ පහළ වෙන්න පුළුවන්. එදාට නම් මානනි ලෝකෙ පිරිසක් මුලාවට පත් වෙනවා. එමුතුනි, අද දවසේ එදා බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දැක්ක දේශනා අතරේ අද අපි නිවන් දකින්න කියලා කැමැත්ත ඇති කරගෙන මේ ජීවිතයේ ඒ සැනසෙන මඟක් හොයාගන්න, ගුරු ඇසුරක් හොයාගෙන ගිය තැන්ම අපමණයි. ඒ ගිය හැමතැනකින්ම අපට යමක් අහන්න ලැබුණා. අලාභයක් වුණේ නැහැ, පාඩුවක් වුණේ නැහැ. ඒත් අපේ බලාපොරොත්තු ඒ හැටියෙන් නම් ඉස්සර වෙච්චවක් නෑ. එනිසා ඒ කාගේ කාගේ නොවුණු අපේ උපකාරයක් ලැබිච්ච බව ඇත්ත. ඒකට ගෞරවණීයවාපකාර වේවා කියන අදහසක් ඇති කරගන්න එකත් සත්පුරුෂකමක්. කොහොම වුණත් ඒ ඇසුරෙන් අපේ සංසිඳීම නොලැබුණා නම් අපි සොයාගෙන යන ගමන නැවතියුත් නෑ. ධර්මයේ සංදිට්ඨික අකාලික ඒහිපස්සික ගුණ ලැබෙනකම් සැබෑ ධර්මයක් හොයාගෙන හොයාගෙන තියන්න ඕන. ධර්මයේ ඒහිපස්සික ගුණය මතුවෙන්න ඕන. තථාගත ධර්මය කියන්නේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මයකට. අද අපිට වර්තමානයේ මේ ඒහිපස්සික ගුණය, සංදිත්තික අකාලික ගුණ, මේ කියවෙන කතා වෙන ඇසුරු වෙන ධර්මය තුළ ලැබිලා නැහැ, පහළ වෙලා නැහැ, දකින්න හම්බ වෙන්නේම නැහැ. එනිසා අපේ සංදිට්ඨික අකාලික ඒහි පස්තික ගුණ මතුවේ නැකා ධර්මයෙන් හොයාගෙන යන ගමන නතර කරන්න එපා. පුද්ගල විශ්වාසයන් තුල නතර වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා. බෝධිසත්වයන් වහන්සේ ඒ නිවෙන මඟ හොයාගෙන විවිධ ශාස්ත්‍රවල ළඟට ගියා. පංචාවිඥා අර්ථ සමාපත්ති දක්වා ඒ මඟ අත්හා දැනගෙන වැළුවා. ඒ තුනාලසේ හඳුනාගත්තා මා සොයාගෙන යන තැන මෙතන නෑ කියලා. මම බලාපොරොත්තු වෙන සුවය සැපය මේ තුල නෑ කියලා. එනිසායි වහන්සේට දයා ශීර්ෂයට බුද්ධගයා බෝධි මණ්ඩලයේ දිසාවට තනි පංගලයෙන් වඩින්න ඕනේ. එනිසා පින්වතුනේ මේ නිවන හොයාගෙන යන ගමනේදී අපි හුඟක් දෙනෙක් මාමුලා වෙන්නේ තරුණක් නැති නිසා. නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා. පුංචි නිදර්ශනයක් තියෙනවා පසුගිය දවසක සිද්ධ වෙච්ච අපිට අතුරුපත්තාන කරන අපේ පින්වත් මහත්මයෙක් දවසක් අපේ දානශාලාවේ බොහොම ඕනකමින් යමක් හොයනවා. මම අහුවා මොනවද ප්‍රශ්නයක් හොයන්නේ? හම්බුනේ භාජනයක් දානගෙන ඇතු. මම අහුවා මොනවද ඒ භාජනයක්ද? ඒක නම් හරියට දන්නේ නැහැ. දැන් එතුමා භාජනයක් හොයනවා, භාජනයේ හැඩරුවා දන්නේ නැතුව. අපිත් ඒ වගේ කියලා හිතනවා. නිවන හොයනවා, නිවනගෙන දන්නේ නැහැ මොන වගේද කියලා. මෙන්න මේ නිසා තමයි අපි හුඟක් තැන්වල ප්‍රමාදී වෙන්නේ. ඒනි පස්සික ධර්ම හොයාගෙන ගියා අපිට ලැබුණේ එව කරව පැවරුමක් අපට ලැබුණේ. අද අපේ ශාසනයේ අපට ධර්මයේ ඉන්න බලන්න කියලා පෙන්වන තරමින් කියලා දෙන්නේ නැහැ. යන්න අපි ඔක්කොටම පැවරුමක් දෙනවා මෙන්න මේක කරන්න කියලා. මෙහෙම කරන්න, මෙහෙම හිතන්න, මෙහෙම මෙනෙහි කරන්න පැවරුමක්. දැන් අපි දන්නේ නැහැ මේ පැවරුම ඒ විදිහෙන් අනුගමනය කළාම නිවන ලැබෙයි කියලා. මෙහෙම කළොත් ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. වැටි වැටුණොත් ගඟ පිරේ. අනිවාර්ය අසම්භාව්‍ය අත්‍යයා. ඉතින් බුදුදහම කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන දැක අවබෝධය කියන්න පුළුවන් ගමන ලෝතුරා මාර්ගය නිවන් මඟ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මය හඳුනා ගැනීම සඳහා කළ උපකාරක දේශනා තියෙනවා. විශේෂයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේ මහෝපදේශ පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරන්න ඕනේ වෙලාවේදී උන්වහන්සේ දේශනා කරනවා අනාගතයේදී විවිධ අවබෝධයන් ලැබුවායයි කියමින් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තායයි කියමින් ඒ ප්‍රත්‍යක්ෂ ධර්මය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් අසා දැනගත්තාය කියමින් බුදුබව පසේ බුදුබව මහරහත් පදවිය මාර්ගඵල ප්‍රකට කරමින් බණ කියන අය ලෝකෙ පහළ වේවි. එවිට ඒ ධර්මය මහණනි අහන්න, ඒ ධර්මය හොඳින් අහන්න, ආලා ඒ ධර්මය හොඳින් හිතේ ධාරණය කරගන්න, හොඳට ආලා හිතේ ධාරණය කරගෙන හැබැයි පිළිපදින්න යන්නේ පායකවර. ඒ ඇසු ධර්මය කරගත්ත ධර්මය දැන් විමසලා බලන්න. ඒ ඇසු ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙනවා. බුදුහාමුදුරුවන්ගේ හැම දේශනා පාඨයකම එක්ක චතුරාර්ය සත්‍ය තියෙනවා. එක්ක සත්‍ය තුනක් ප්‍රකටයි. එහෙම නැත්නම් සත්‍ය දෙකක් ප්‍රකටයි. එක්ක එක සත්‍යයක් ප්‍රකටයි. ඒ හැමතැනකම චතුරාර්ය සත්‍ය මතුවෙන විදිහටයි මානසික දේශනාවක් තියෙන්නේ. මහා පුදුම ආචාර්යමත් ගුණයක් ඒ ධර්ම දේශනාවන් කියලා තියෙනවා. චතුරාර්ය සත්‍යෙට ගලපලා බලන්න ඕන. කවුරු හෝ කියන ධර්මයේ අද අපි මේ කතා කරන ධර්මය පිට ගැලපෙනවද කියලා විමසන බලන්න. ඊළඟට රාග ද්වේෂ මෝහ, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. මේ රාග ද්වේෂ මෝහ තුනම දුර වෙනවා කියලා බලන්න. පින්වතුනි සමහර ධර්මය තියෙනවා අහන දේ තියෙනවා අධර්මයේ වගේමයි. ඒ ධර්මය අනුගමනය කරනකොට සිත සංසිඳන බවකුත් තියෙනවා. රාග ද්වේෂ සංසිඳන බවකුත් තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේක නම් සැබෑම ධර්මයක් තමයි හිතන්නේ නම් සංසිඳනවා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම ඉඩක් අපිට දීලා නැහැ. කායික මානසික සංසිඳීමක් සමාහිත බවක් ඇති වෙච්ච පමණකින් ඒ ධර්මයේ ධර්මයක් කියලා අරගන්නවා. මොනවද දේශනා කරන්නේ? රාග ද්වේෂ විතරක් නෙවෙයි, මෝහයත් එක්කයි රාග ද්වේෂ දුර වෙනවා. අන්න මේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි රාග ද්වේෂ දුරු වෙන්නේ මෝහය දුරු වීමෙන්. මෝහය දුරු වෙන්නේ නෙවෙයි රාග ද්වේෂ දුරු වෙන්නේ. මෝහය දුරු වීමෙන් ලබන විරාගයයි මේ ශාසනයේ සුවිශේෂී අපේක්ෂාව. අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධ. විරාගී බව අපේක්ෂා කරන්නේ අවිද්‍යාව එදුරු වීමේ. එනිසා අපිට වර්තමානයේ තියෙන කුමන වැඩපිළිවෙල අනුගමනය කළා රාග ද්වේෂ යටපත් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි ඒ රාග ද්වේෂ යටපත් වෙන්නේ මෝහය අවිද්‍යාව යටපත් වෙමින්ද කියලා විමසල වැඩි නැත්නම් ප්‍රවැටෙන්න පුළුවන්. එනිසා රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය මේ තුනම දුර වෙන බවක තිබෙන්න ඕනේ අසන ධර්මයත් එක්ක. එපමණකින් සෑහීමකට පත් වෙන්න බෑ. මේ ධර්මය ඒ ආකාරයෙන් ප්‍රකට වෙනකොට පටිච්ච සමුප්පාද ධර්මය නිරවුල්ව පැහැදිලිව ප්‍රකට වෙනවා. ඒ ධර්මයට ගැලපෙන්න ඕන දේශනා කරන, අසන ශ්‍රවණය කරන. අන්නේ ගැළපීම වෙනවා නම් පමණයි. චතුරාර්ය සත්‍යයේ බාරගන්නට පුළුවන් නම් රාග ද්වේෂ මෝහ දුරු වෙන බවක් ඇත්නම් පටිච්ච සමුප්පාද ධර්මයට ගැළපෙන බවක් වෙනවා. මානමේ ධර්මයේ කවුරු දේශනා කළත් කමක් නැහැ අදර්මයේ තරම්. එතකොට පැහැදිලි බුදුරජාණන් වහන්සේ කෙබඳු ධර්මයක්ද අපට අනුගමනය කරන්න කියලා දේශනා කළේ. එතනදී අප කාටත් වැරදිච්ච තැනක් තියෙනවා, වරදින තැනක් තියෙනවා. අපි ලෝකේ හැමදාම හැම තැනකදීම හිව්වේ ලේසි මාර්ගය, ලේසි පහසු ක්‍රමය. මේ නිවන් දකින්න යන ගමනේදී අපි හුඟක් දෙනෙක් හොයන්නේ ලේසි පහසු මාර්ගය. එතුමනි ගඟට බැහැලා පල්ලෙහාට පීනන එක නම් හරි ලේසි. අනුසෝතගාමී පටිසෝතගාමී උඩට පීනන එක හරි අමාරු. චඩපාර කපාගෙන අධික වෙහෙසක් මානසිකයක් දරාගෙන තමයි බොහොමින් නින් තමයි ඉදිරියට පීනන්න පුළුවන් වෙන්නේ. පල්ලෙහාට පීනන එක ලේසි. වාදයක් විවාදයක් නෑ. හරි පහසුයි. උඹට තියෙන එක වාදයි. කතාව ඇත්තලෝ. හැබැයි ඔබට මට අවශ්‍ය කරන කෙන්දිම සේම භූමිය තියෙන්නේ ගඟ ඉහළදා. දැන් අපි ලේසි දේද තෝරගන්න පහසු දේද නැත්නම් අමාරු බැරි දේද? අවශ්‍යතාවය තියෙන්නේ ඉහළදා. අපට ලේසි අමාරුයි කියන කතාවෙන් ඇති වැඩක් නෑ. හරි තැනට අවශ්‍ය තැනට යන්න පුළුවන් වඩාත්ම හරි දේ හොරගන්න. ඒක අමාරුද ලේසිද කියන කතාව නෙමෙයි. වඩාත්ම නිවැරදි කොයි එකද කියලා බලන එකයි අපේ බව කියන. දැන් අපි එකක් නිවන කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගත්තේ නැහැ. අනිත් එක ඒක කොහොම දිශාවද කියන්නේ කියලා දන්නේ නැහැ. ලෝකේ කවුරු හරි කියලා දෙන ලේසි පහසු ක්‍රමයකින් නිවන දකින්න. ඒක තමයි ලෝකෙම වෙලාවට අපි දකින දර්ශනය. අපි මේක තවදුරටත් පුංචි නිදර්ශනයකින් තේරුම් ගන්න උත්සාහ කළා. අපිට යන්න ඕන නුවර පැත්තට. නුවරින් ප්‍රතිවිරුද්ධ දිශාව පෙරාලිනේ. දැන් කෙනෙක්ගේ නුවර පේරාදෙනිය පාරට ගිහිල්ලා අතරමඟින් වැටිලා දැන් මට නුවරට යන්න යෝ හැරෙනවා පේරාදෙනිය පැත්තට. හැරිලා දැන් තමන් සතු දෙය හැරලා බොහොම වෙහෙස මහන්සි වීර්ය උත්සාහය කැපකිරීම ඕනකම් මේ සියල්ල ඇති කරගෙන දැන් ඉදිරියට යනවා. දැන් යාගේ ගමනේ උත්සාහය, වීර්යය, කැපකිරීම, අත්හැරීම ඔක්කොම සම්පූර්ණයි. ඒ යන්නේ නුවර දිශාවට නෙමෙයි. නුවරින් පියවරෙන් පියවර ඈත් වෙන පැත්තකටයි යොමු වෙන්නේ. නුවරට යන්න ඕනකම තිබුණාට හැරුණේ අනිත් පැත්තට නා. දැන් කරන උත්සාහයේ වීරිය කැපකිරීම නුවර දිශාවට යන්න නෙවෙයි. එනිසා ඒ උත්සාහය වීරිය කැපකිරීම අත්හැරීම ගැන අපට ඇදෙවීමක් කරන්න පුළුවන් කමක් නෑ. කොහොමනම් සිල්වත් ගුණවත් යහපත් බොහොම දැඩි වීරියකින් කටයුතු කරනවා කියලා දිශාව වැරදිලා නුවර දිහාවට හැරිලා අච්චර වේගයක් නැති වෙන්න පුළුවන්. වීරයක් කැපකිරීමක් අත්හැරීමක් නැති වෙන්න පුළුවන්. නමුත් නුවර දිහාවට හැරිලා හිමින් හිමින් නමුත් යනවා නම් ඔබ කවදාද දවසකට නුවරට යන්නේ? මෙන්න මේ වගේ පින්වතුනේ අපි අද දවසේ දකින්න සමහර කෙනෙක් පුදුම කැපකිරීමක් තියෙනවා, පුදුම අත්හැරීම කරලා තියෙනවා. ලෝකේ කාටවත් හිතන්න බැරි තරමේ සජීවී අජීවීදේ මෞදිමා පිය ගුරුවර නෑදෑයි අනුබරුවා දනදා රැකී රක්ෂා අත්හැරලා තියෙනවා. ලැබිච්ච සම්පත් ලැබෙන්න තිබිච්ච සම්පත් නැත හැරලා තියෙනවා. මහ පුදුම වීර්යයෙන් කැපකිරීමකින් ලෞකික සැපයට හිත නොමාම දුෂ්කර ජීවිත ගෙවමින් නිවන පිණිස යෙදීමින් විහිසන මහත්ය නැත්තේ. අනේ ඒත් ඒ ඇත්ත නිවන දිශාවට නෙමෙයි නම් ඇරිලා තියෙන්නේ. ඒ අත්හැරීමේ මහන්සියේ උත්සාහයෙන් වීර්ය නිවනින් ඈත් වීම පිණිස නම් පවතින්නේ සංවේගයට කාරණාව. එනිසා පින්වතුනි අද දවසේ වර්ධනයේ ජීවිත දිහා බැලුවා අපිට කතා කරන්න වෙන්නේ ඒ සංවේග ජනක සිදුවීම් පිළිබඳව. අපි කවදාත්ම පින්වතුනි එබඳු යාලුකු දිශාව පැත්ත හඳුනගන්නේ නැතුව ගමන ඇරඹිය යුතුනේ. අපි ගමන ආරම්භ කරන්න ඕන හරියට දිශාව ගැන හඳුනාගන්න. මේ තථාගත ධර්මය කියලා කියන්නේ එහෙම ධර්මයකට. ඉස්සෙල්ල මේ ධර්මය අහන්න ඕන. අහලා අපි දැනගන්නවා හොදටම වටහා ගන්න පුළුවන්. එන්න බලන්න මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන්. මෙහෙම වුණොත් නේද මෙහෙම වෙන්නේ, මෙහෙම නොවුනොත් මෙහෙම වෙන්නේ නෑ නේද? මෙහෙම සිහි කරොත් මෙහෙම මෙනෙහි කළොත් මෙන්න ප්‍රතිඵලය තාමත්ම පේනවා. මෙහෙම මෙනෙහි නොකළොත් මේ විදිහෙන් මෙනෙහි කළොත් සිහි කළොත් මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා නේද කියලා දකින්න පුළුවන්. එබඳු තැනකට ඇවිල්ලා අපි මේ ගමන පටන් ගන්නවා. එනිසා අද දවසේ ඔබට අපි යමක් කියා දෙන්න උත්සාහවත් වෙනවා. පළමුව මේ සාසනික සම්ප්‍රදායන් පිළිබඳව පැහැදිලි කිරීමකින් අනතුරුව පින්තුනේ අපි යා යුතු ගමන මඟ හඳුනා ගන්න තෙක් ඉවසීමෙන් ශ්‍රවණය කරන්න ඕන. තරක කර කර වාද කර කර හරි ධර්මය නිරවුල් කර ගන්නට ඕන. එහෙම නිරවුල් වෙනවා නම් පමණයි අනුගමනය කරන්න. මොකද අපි ලෝකයේ ධර්මය හොයාගෙන නිවන් මාර්ග හොයාගෙන මේ ඇත්ත බොහෝ තැන්වලට ගියාය අපි දන්නවා. බොහෝ තැන්වලට ගිහිල්ලා ඒ පිළිවෙත් අනුගමනය කළා. ඔබ දන්නවා අර්ධ ශාස්ත්‍රයට එකඟව ඒ ගිය තැන් වලින් අහන්නට ලැබුණේ එකිනෙකට සමාන ධර්මයක් නම් වෙයි. ඒ පෙන්නපු ප්‍රතිපදාවන් බොහෝ විට එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුණා. එතනින් මෙතනට, මෙතනින් අතනට නොගැලපෙන බවක් තමයි තිබුණේ. කතාවට ධර්මයෙන් වෙන්න පුළුවන්ද? අපි එක එක තැන් වල එක එක කෙනාට එක එක විදිහ මාර්ග දක්වන්න පුළුවන්ද? ඉතින් මේ ශාසනය එහෙම වෙන්නේ නැහැ. මේ ශාසනය නම් මාර්ග ගොඩක් නැහැ. එක මගයි තියෙන්නේ. එක මගයි තියෙන්නේ. ඒ මාර්ගයට දැස ගන්න න්‍යායන් නම් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් එක ගඟයි තියෙන්නේ මහවැලි ගඟ කියලා. මහවැලි ගඟට බැස ගන්න තොටුපළවල් නම් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි මහවැලි ගඟ කියන්නේ එකක්මයි. නිවන් මඟ එකක්මයි. බැස ගන්න න්‍යායන් වෙනස් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ඒ තද දවසේ න්‍යාය දුවත් මාර්ගය එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හැබැයි එබඳු ප්‍රතිවිරුද්ධ ඉගැන්වීම් සහිත මේ වර්තමාන ලෝකයේහි මම බුදුනාය කියන අය ඉන්නවා. මම සිව්පිරිසි නියාපත් රහත් ඵලයට පත් වුණාය කියලා ප්‍රසිද්ධ ප්‍රකාශන කරන අය ඉන්නවා. මම අනාගාමී භාවයට පත් වුණාය කියන ප්‍රකාශන කරන අය ඉන්නවා. මම අධිගමලාභී කියන එගවීම කරන අය ඉන්නවා. මාර්ගය අපටමයි ඇත්තේ, අපි ළඟමයි ඇත්තේ, නිර්වාණ අපි සතුයි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශන කරන අය ඉන්නවා. අපි මේ විවේචනයක් නොවේ කරන්නේ අපි නිවැරදි වීම තමයි. ඉතින් මෙන්න නිබඳු පරස්පර ඉගැන්වීම් සහිත ලෝකයක ඔබ මම ජීවත් වෙන්නේ නිවන් මාර්ගය කියලා. එබඳු ඉගැන්වීම් අතරේ අපි කියාදෙන ධර්මයක් තවත් ක්‍රමයක් වෙයි සාහවිත. අර ප්‍රතිවිරුද්ධ ඉගැන්වීම් අතරේ ඒවට ප්‍රතිවිරුද්ධ තවත් ක්‍රමයක් පමණක් වෙන්න පුළුවන්. මේ කියන්නේ දැන් ඔබටයි වගකීම තියෙන්නේ විමර්ශන බුද්ධියෙන් සතරම ගලපාලා මනෝපදේශ සියයට ගන්න ඕන. අර රත්තරන් පිළිබඳව කළ ප්‍රකාශය දේශනේ මතකයට ගන්නවා. අරගෙන මේ කියාදෙන දේ ඒ වගේම තවත් ප්‍රතිවිරුද්ධ කෙනෙකුට ප්‍රතිවිරුද්ධ ක්‍රමයක්ද? එහෙම නැත්නම් මේ කියාදෙන දේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? රාග ද්වේෂ මෝහ දුරු වෙනවද? පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙනවද කියලා බලනවා. ඒහි පස්සික ඒව බලව කියලා පෙන්වන දෙයක් මේ කියාදෙන ධර්මය තුළ තියෙනවද? හොඳට අවධානය යොමු කරලා එහෙම තියෙනවා නම් විතරක් මේ ධර්මය අනුගමනය කරා. එහෙම නැත්නම් වැඩි වෙනසක් මානසිකයක් වියදමක් මේ විදිහින් දරන්න එපා. ඉක්මනින් මේක නතර කරවලා. අපි හැමදාම රැවටුනවා. අවුරුද්දට රැවටෙන්න වෙලාවක් නැහැ. ජීවිතයේ දැන් අවස්ථාවල භාගයට ඇවිල්ලා ගත් දෙනෙක්ගේ මේ ලැබිච්ච අවසන් අවස්ථාව වෙන්න පුළුවන් මේ සංස්කාර ගන්න මේ ගෞතම සාසනය. අපේ කතාවක් අදහසක් තියෙනවා. අපි දන්නේ ඒක හරිද වැරදිද කියලා. 5000ක් කල්ය මේ සාසනය පවතින්නේ කියලා. දැන් 2500 50ක් ගෙවුණා. තව ඉතුරු වෙලා තියෙන්නේ භාගය. භාගට අඩු පැත්ත. මනුස්ස ලෝකෙම උපන්නෝ පස්විති වතාවක් මිනිස් ලෝකෙ උපදින්න පුළුවන් වේ. අපි කොහොමද කියන්නේ මේ ඉතුරු 2450 මේ පස්විති වතාවක් මනුස්ස ලෝකෙම උපදින්න ලැබෙයි කියලා? හොඳයි, දිව්‍ය ලෝකයේ උපන්න. එහි ආස බොහෝ දිග ආයුෂ්ත්‍රයෙන් විඳනය කරලා මෙහෙට එනකොට 2500 ගෙවිලා සාසන අතරත් දහවලා. එනිසා නිවන් දකින්නට ජීවිතයේ මේ ඉතුරු වෙලා තියෙන ටික හැර ඉන්නයන් ඉඩක් තියෙනවා කියලා හිතන්න එපා. කොහොමදවා මේ අන්තිම අවස්ථාව අන්තිම මොහොතට එළඹිලා තියෙන්නේ. එනිසා දැන් ප්‍රමාද වෙන වෙලාවක් නෑ. නිවන් දකින්න කියලා මොනවා හරි කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කරන දේ හරිද කියලා දැනගෙන කරන එක. දැන් අපි අර ඉස්සර නිදර්ශනයක් පෙන්වන නුවරට යන්න කෙනා ඉරාදනයේ පැත්තට යනවා. දැන් බලන්න යාත්‍යිති දේ අත්හැරලා උත්සාහය, වීරිය, කැපකිරීම, සාසිරීම, සංවරය ඔක්කොම යාළඟ තියෙනවා. නමුත් ඒකට අපි කියන්නේ නෑ නුවරට යන මඟ කියලා. නුවරට යන මඟ නොවන නිසා අපිට තියෙන ජීවන ප්‍රතිපදාවන් පිළිබඳව එච්චර ඇගැයීමක් කරන්න බෑ. යම් කෙනෙකු නුවර දිශාවට හැරිලා එච්චර කැපකිරීම නැතත් අත්හැරීම නැතත් ඒ පැත්තට හැරිලා ඉදි ගමනින් හරි යනවා නම් කවදාවත් නුවරට යනවා. ඒ වගේ අපි නිවන නිසා හඳුන ගන්න ඕන. නිවන කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. ඒ ලැබෙන ඒක සමීප වෙන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙලකට අපි වැටිලා ඉන්නවා. සිතා මේ ලැබිච්ච ජීවිතේ ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලය තුළ අපි ටිකක් මොහොතක් නතර වෙලා හරි දේ හොයමු. අද අපේ පින්වතුන් නිවන් දකින්න කියලා ලේසි ක්‍රම හොයනවා. හිතන්න, මෙනෙහි කරන්න අමාරුයි. කවුරු හරි මිහිරි හඬින් හඬ නඟලා කියනවා නම් කියන දේ අහගෙන ඉඳලා ඒ මිහිරි හඬට ශබ්ද තණ්හාව උපදවාගෙන සවන් දීලා ඒ තවන්දර දේ නැවත වතාවක් මතුරලා කෙලෙස් සංසිඳවන්න, ආශ්‍රව සංසිඳවන්න පෙළඹෙන අවස්ථාවකනේ අපි ඉන්නේ. භාවනා කරන්න නෙමෙයි භාවනා කරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ තුන්නේහි කිච්චං ආතප්පං අත්ථතාව. තථාගතයන් වහන්සේලාටත් පුළුවන් දේ තමයි මාර්ගය පෙන්වන්නේ. ඒ මාර්ගයේ යන්නේක තම තමන් කතුරු කාර්යයක් වෙනවා. එනිසා පින්වතුනි නිවන කියන්නේ මොකක්ද කියලා අපි හඳුන ගන්න ඕනේ. අපි හැමදාම ජීවිතයෙන් මලක් අහන පූජා කළා නිරතුරුව ප්‍රාර්ථනාවක් තිබුණා. ඉදාමේ පුණ්‍යං ආශිර්වාද කරවන්න ඕනේ. මේ පින්කම ආශ්‍රවක් ක්ෂේත්‍ර ගැනීම පිණිස නොවේවා. ආශ්‍රවක්ඛ ඥානය පිළිබඳවත් අපි අහනවා. එහෙනම් ආශ්‍රවක් ක්ෂේත්‍රනවා කියලා කියන්නේ රහත් ඵලය වෙන්න ඕන. අවසාන ඵලය. මේ ආශ්‍රවක් ක්‍රීම සඳහා අපි කුමක්ද කරන්න ඕන? රහත් ඵලය සඳහා කුමක්ද කරන්න ඕන? අපි හුඟක් තැන්වලදී ප්‍රශ්න අහුවාම හුඟක් දෙනෙක්ගේ උත්තරය වෙන්නේ භාවනා කරන්න ඕන නිවන් දකින්නවා කියලා. භාවනා කරන්නේ නැතුව නිවන් දකින්න බැහැ කියලායි හුඟක් දෙනෙක් කියන්නේ. නියත්තන්ගේ අදහස පිළිතුරක් එහෙම විය නැති. එහෙත් ඒ සම්පූර්ණ නිවැරදි උත්තරයක් නම් නොවේ. භාවනා කළ පමණකින්ම නිවන් දකින්න පුළුවන් යැයි තියෙන ඉයනවීම මේ ගෞතම සාසනයේ නෑ. ඔබ කියවලා ඇති සමහර වෙලාවට දැන් මතක් කළොත් මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ සම්භාසන සූත්‍රය සියලු ආශ්‍රවක්ඛේ ක්‍රීම සඳහා සමස්ත ප්‍රතිපදාවක් උන්වහන්සේ දක්වනවා. යෝනිසෝ මනසිකාරය හඳුනාගෙන පැවැත්විය යුතු. එහිදී උන්වහන්සේ දේශනා කරනවා කරුණාතා අත්ති වික්‍රේ ආශ්‍රවා දක්ෂනා පහතරදා අත්ති ආශ්‍රවා සම්වරා පහතරදා අත්ති ආසව පටිසේවනා කරාතන අත්ති ආසව අදිවාසනා කරාතන අත්ති ආසව පරිවර්ජනා කරාතන අත්ති ආසව විනෝදනා කරාතන අත්ති ආසව බාධන. දැන් ආශ්‍රව තියෙනවා දර්ශනයෙන් පහල කළ සහ කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. දර්ශනයෙන් පහ කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් මිස සංවරයෙන් විනෝදනයෙන් භාවනාවෙන් බෑ. සංවරයෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. එය සංවරයෙන්ම මිස දර්ශනයෙන් විනෝදනයෙන් පරිවර්ජනයෙන් භාවනාවෙන් බෑ. ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ප්‍රතිවේක්ෂාවෙන්ම මිස දර්ශනයෙන් භාවනාවෙන් විනයා විදිහකින් බෑ. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. එය ඉවසීමෙන්ම මිස දර්ශනයෙන් භාවනාවෙන් සම්පූර්ණයෙන් බෑ. පරිවර්ජනයෙන් දුරු කළ යුතු විනෝදනයෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ පරිවර්ජනයෙන් විනෝදනයෙන් මිස දර්ශනයෙන් භාවනාවෙන් බෑ. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ භාවනාවෙන්ම මිස දර්ශනයෙන් සමරයෙන් ඉවසීමෙන් පුළුවන්කමක් නෑ. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙන බව ඇත්ත. ඒ භාවනාවෙන් මුදුරු කරන්න ඕන. ඒ තමයි භාවනාව. හැබැයි පින්වතුනි මෙන්න මේ ශාසනික ගමන් පිළිවෙලේදී ප්‍රධාන වෙනවා මේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවද කියලා හඳුනගෙන ඒ ආශ්‍රව දුර වෙන දර්ශනය කියන්නේ කොහොමද? ඒ දර්ශන ඥානය කියන්නේ මොකක්ද? දර්ශනයට ප්‍රමුණාය කියලා කියන්නේ කොහොමද කියලා හඳුනා ගැනීමයි ප්‍රධාන වෙන්නේ. ඒ හඳුනා ගැනීම ඇති කෙනෙකුටයි සාමරය, ප්‍රතිචාර, ඉවසීම, පරිවර්ජනයේ විනෝදනය, භාවනාව නිවන් පිණිස ආශ්‍රවක් සේතුරීම පිණිස යොදන්න පුළුවන් වෙන්නේ ඒ දර්ශනය පහළ කරගත්ත කෙනාට. එනිසා මෙන්න මේ වැඩපිළිවෙලේ, ආශ්‍රාක්ෂය කරන වැඩපිළිවෙලේ මූලික වෙනවා, ප්‍රධාන වෙනවා දර්ශනය කියන තැන. දර්ශනය කියලා කියන්නේ න්‍යාය. ඒකට මාර්ගය කියලා කියනවා. කුමක් සඳහාද න්‍යාය? කාමාසව, භවාසව, අවිඤ්ඤාසව. මේ ආශ්‍රව දුරු කරන්න ක්‍රමයක් තියෙනවා. පිළිවෙතක් තියෙනවා. අන්නේ ක්‍රමය පිළිවෙත න්‍යාය තමයි දර්ශනය කරන්නේ. ඒ දර්ශනය පහල කරගත්තේ නැති කෙනෙකුට අවබෝධයේ පිණිස කටයුතු කරනවාය කියන එක වෙන්නේ නැහැ. ඒක නිවැරදි නෑ. ඉවසීම සංවරය කරන්න බැරුව නෙමෙයි. ඒ දර්ශන ඥානයේ නැතිවක් කුණිවක් වෙන අය ලෝකේ ඉන්නවා, සංවර වෙන අය ඉන්නවා. එහෙත් අපි දන්නවා අපිට ප්‍රසිද්ධ අපි නිතර භාවිත කරන සූත්‍රය කර්මනිවස සූත්‍රය. එහි කියවෙන්නේ කෙබඳු සිල්වතෙක් පිළිබඳවද? දිට්ඨිංච අනුපදාන සීලය. දෘෂ්ටියකට නොපැමිණුණු සිල්වතෙක් ගැනයි අපේක්ෂා කරන්නේ. ඒ දෘෂ්ටියට නොඇතුණු සිල්වතා තමයි දර්ශනයෙන් යුක්තව දර්ශනයෙන් සම්පන්න කාමයේ විනය වේදා කාමෙහි කෑදර කඳුරු කරලා නැවත ධර්ම ප්‍රාප්තියට නොපැමිණෙන්නේ. එහෙනම් සීලයෙහි තියෙනවා දර්ශනයෙන් යුක්ත දෘෂ්ටියෙන් මිදුණු සිල්වතෙක් ඉන්නවා. ඒක තමයි මේ ශාසනයේ අපේක්ෂාව. එතකොට ඒ දෘෂ්ටිගත මෙහා පැත්තේ පවතින සීල සම්වරයක් තියෙනවා, ඉන්ද්‍රිය සම්වරයක් තියෙනවා. නැති නෑ ලෝකේ. අන්‍ය ආගමිකයන් ළඟ, අන්‍ය ශාස්ත්‍රවරු ළඟ ඒ සම්වරය තිබුණා. හැබැයි අපි ඒ සීලය, ඒ මානසික ඒකාග්‍රතාවය අපි ලෝකෝත්තර මාර්ගයේ හැටියට සීල සමාධි ප්‍රඥා හැටියට හඳුන්වන්න ගියේ බුදුහාමරණ දේශනා කළේ නේ. එහෙනම් මේ ශාසනයේ සීලය කියන්නේ උපහාරයක් නෙවෙයිකට වෙන්නේ දැක්මක්, දර්ශනයක්, න්‍යායක් ඇතුව ඒකට වැස්ස ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ වැදගත්ම අවස්ථාව වෙන්නේ. අපි කියන්නේ නෑ මේ හැම කෙනෙක්ම එකවරම දෘෂ්ටියෙන් තොරව සිල්වතෙක් බවට පත් වෙන්න කියලා. කොහොම හෝ සිල්වත් වෙනවා නම් ඒක වටිනාකමක් තියෙනවා. එක්තරා විදිහක දෘෂ්ටියක නිදීමකුත් තියෙනවා. ඒ ගැන අපි වෙනම කතා කරන්න ඕන. දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන්නේ? ඒක දැන් මේ වෙලාවට නෙමෙයි, අපි පසු කාලයක අවස්ථාවක් ලැබුත් පිළිබඳව කතා කරමු. එහෙමනම් යම් කෙනෙකුට නිවීම සංසිඳීම පිණිස කටයුතු කරන්න නම් ඊට අදාළ මාර්ගයේ න්‍යාය උපදවාගෙන තියෙන්න ඕන. මේ ආරයස්ථාංගික මාර්ගය කියලා කියන්නේ කොහේවත් තියෙන එකක් නෙමෙයි. ඉපදිලා පහළ වෙලා තියෙන එකක් නෙමෙයි. උපදව ගන්න ඕන එකක්. පහළ කරගන්න ඕන එකක් ලෝකෝත්තර මාර්ගය. ඒ උපදවාගත් මාර්ගයයි අපිට වඩන්න වෙන්නේ. අපිට ඒකේ අවස්ථා දෙකක් තියෙන එකක් මාර්ගය උපදවා ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල. පූර්ව ප්‍රතිපල. උපදවාගත් මාර්ගය අනුගමනය කරමින් කාමසෝ රාගසෝ අවිජ්ජාසෝ ආත්මයක් ක්ෂය කරමින් ඉදිරියට ඇදෙන ගමන ප්‍රතිපදාව බ්‍රහ්මචර්යාව කියන එක. එහාට කාල බ්‍රහ්මචර්යාව. මේකත් අවස්ථා දෙකක් තියෙනවා. කොහොමද ආත්මවක්ෂය කරන ප්‍රතිපදාවේදී මූලික වෙන්නේ දර්ශනය. දර්ශනය තුළ ක්‍රියාත්මක වෙන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නිවැරදිව නිවැරදි තැන භාවිතා කරන්න පුළුවන් නම් එතනයි දර්ශනය ගොඩනැගෙන්නේ. දැන් අපි අද දවසේ මෙන්න මේ ටික ගැන කිසි හැදින්වීමක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න මනස වෙනවා. මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඒ යෝනිසෝ මනසිකාරය කොතනද හරියටම හඳුනාගෙන නිවැරදිවම පවත්වාගත යුතු තැන, ඒ නිරවුල් තැන කොතනද කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන යෝග දිඨාතවය විචිකිච්ඡාතව කියන ආශ්‍රව දෙකක් දුරු වී යන ඒ න්‍යායයේ දර්ශනය කොතරම් කුමක්ද කියලා හඳුනා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් අද අපි කතා කරනවා. ඒ සඳහා තමයි අපි ඔබට ඉතාමත්ම විතර අහලා ගුරු පුරුදු ධාත්ම ධර්මය මාතෘකාවට ගත්තේ. නයිදං අර්ථ කතං බිම්බං නයිදං පර කතං නගං හේතුං පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ දේශනා පාඨයට සැපයු අර්ථ සංග ඔබ ඕන තරම් කියවලා අහලා ප්‍රවණය කරලා ඇති. අද අහන්න වෙන්නේ පෙර ඇසු කියවු ඒ සංගයන්ට ඒ අර්ථයන්ට වඩා ටිකක් වෙනස්. ධර්ම විවරණයක් තමයි මේ ගාථා ධර්මයක් එක්ක අද ශ්‍රවණය කරන්න වෙන්නේ. එතනදී ඔබට තියෙන අයිතියක් පෙර මේ පිළිබඳ වැසූ යම් ධර්මයක් වේනම් අර්ථ විවරණයක් වේනම් ඒ පිළිබඳව නැවත ආවර්ධනය කරලා බලන්න. මේ කියන දේ තුළ මේ කරන විවරණය තුළ සම්බුද්ධ දේශනාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. රාග දේශ මොහ දුරු වෙන බව, චතුරාර්ය පටිච්ච සමුප්පාදයට ගැලපෙන බව. ඇද්ද කියලා සොයා විමසා බැලීමේ අයිතියක් ඔබට ලැබෙනවා. එනිසා පෙර මේ ගාථා ධර්මයේ සැපවිය සම්න අර්ථ අපි කියන්නේ වැරදි කියලා. ඒවා එක්තරා දුරක එක්තරා සීමාවක් තුළ ඒක නිවැරදි. ධර්මයේ මුල මැද අග හැම තැනකම යාපත. අපේ නුවණ මට්ටමින් ඒ ධර්මයේ ප්‍රකට කර ගන්න පුළුවන්. අපට දැනෙන මට්ටමින් හිතලා බලවත් ඒ ධර්මයේ නිවැරදි. එනිසා අපි අද බලමු ඒ අලුත් ධර්ම න්‍යාය ධර්ම විවරණය නිගාතා ධර්මයත් එක්ක. ඒ විවරණය සම්පූර්ණ වෙනකොට ඔබට පැහැදිලි වෙන්න ඕන දර්ශනය කියන්නේ මොකක්ද, චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද, රාග ද්වේෂ මෝහ දුරු වෙන්නේ කොහොමද, පටිච්ච සමුප්පාද ධර්මයේ ඉස්මතු වෙන්නේ කොහොමද කියන මේ සියලු කාරණාවන් එකම තැන වැටහෙනවා. ඒව බලව එන්න බලන්න කියලා පෙන්නන ධර්මයක් වෙන්න ඕන. එන්න බලන්න ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් විදිහේ ධර්ම විවරණයක් වෙන්න ඕන. ඉතින් ඒ විවරණය තුළ යම් අපහැදිලිකම් සිද්ධ වෙනවා නම් ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා නැවත නැවත ප්‍රශ්න කරලා විමසලා ඒක හොඳින් ධාරණය කරගන්න, ග්‍රහණය කරගන්න. ඒක ධර්මයට නොගැලපෙනවා නම් ඒ ගැන ප්‍රසිද්ධියේම කතා කිරීමේ අයිතියක් ඔබට තියෙනවා. එනිසා ඒ වගකීම් ටිකේ අයිතිය හඳුනාගෙන අපි බලමු දැන් මේ ධර්ම විවරණය දිහාට ඇවිල්ලා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ කුමක්ද කියලා හඳුන්වා දුන්නු හැම තැනකම අවසන් කළේ සංකිට්ඨේන පංචපාදාන සංදා දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය දුකයි කියන තැනින් තමයි ඒ ධර්මයේ විවරණය වෙන්නේ. දුක්ඛ සමුදය හැටියට සංධාවම දේශනා කළ බවක් දැක්. තණ්හාවේ නිරෝධය නිවන බවක් කියලා තියෙනවා. තණ්හාව නිරුද්ධ කරන මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියලා තියෙනවා. මේ බව දන්න අපි මුගක් දෙනෙක් තණ්හාව නැති කරන්න කියලා ළඟ තියෙච්ච දේවල් ඔක්කොම විසි කළා. ළඟ තිබුණු දේවල් ඔක්කොම අයින් කළා. එහෙම තණ්හාව තියෙන්න පුළුවන් කමක් නෑ. මේ ඇඳුමක් ගලවලා පැත්තකට දානවා වගේ අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි තණ්හාව. තණ්හාවත් හේතුඵල ධර්මයක්. අවිද්‍යාව ඇති කල්හි ආශ්‍රව ධර්මයන්ගේ පහළ වීම කියනවා. ආශ්‍රව ධර්මයෝ පහළ වන්නේද ඒ ඇතුළු කොටගෙන තණ්හාව පවතින. යම් කෙනෙකුට තණ්හාව දුරු කරන්න නම් ආශ්‍රව දුරු කළ යුතුයි. ආශ්‍රව දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කළ යුතුයි. අවිද්‍යාව දුරු වෙන්න නම් ඇත්ත ඇති ගැටි දෙකයි. අන්න මේක තමයි ධර්ම න්‍යාය. අපි කෙටියෙන් ගත්තා. දැන් අපි බලමු නයිදං රත්ත කතං බිම්බං නයිදං පරකතං කියලා. අපි ටිකක් තේරෙන උපමාවක් නිරාචනයක් මේ තරහා යොදා ගන්න. දැන් ඔබ හැම කෙනෙක්ම හිතන්න ඔබට පුරුදු අත්දැකීමක්. මූණ බලන කණ්ණාඩියක් ළඟට ගිය වෙලාව. දැන් ඔබ මොහොතකට ඉතින් හිතන්න ඔබ දැන් කණ්ණාඩියක් ඉදිරියේ ඉන්නවා. කණ්ණාඩියක් ඉදිරියේ දැන් ඔබ ඉන්නවා. දැන් කණ්ණාඩිය ඉදිරියට ගියාම ඔබට යමක් පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලා. ඇත්ත ඇති සැටියෙන් දකින්න. බාහ්‍ය දාර්ශනීය ආදුරු රහතුනේ කුමති බල පදාතරක් කරලා. දිත්තේ දිත්තමත්තං බවිස්සති. සුතේ සුතමත්තං බවිස්සති. මුතේ මුතමත්තං බවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බවිස්සති. උන්වහන්සේ රහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ දැකීම දැකීමක් වෙනකොට, ඇසීම ඇසීමක් වෙනකොට, දැනීම දැනීමක් වෙනකොට, දැනගැනීම දැනගැනීමක් වුණොත් මේ පදවැල තුල තියෙන තෝරණ රහත් ඵලය දක්වා යන්න පුළුවන් ගමන් මඟ. මේ පදවැලේ සැඟවිලා තියෙන මේ ගමන් මඟ. දැන් අපි මෙන්න මේ නිදර්ශනයත් එක්ක ඒ උතුම් සද්ධර්මයයි මේත්මතු කරලා දෙන්න හදන්න. හොඳින් ශ්‍රවණය කළොත් සිහියෙන් වන ශ්‍රද්ධාවෙන් යෙදෙව්ව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව එතික කළොත් අද දවසේ ප්‍රමාණවත් වේ ඔබේ ජීවිතේ මාර්ථවත් දවසක් බවට පත් කරගන්න. දැන් බලන්න කණ්ණාඩිය ඉදිරියට ගියාය කියලා හිතාගෙන දැන් කණ්ණාඩිය ඔබට යමක් පේනවා. පෙනෙන දෙයෙහි ඇත්ත. දැන් ඔබට යමක් පෙනෙනවා. මොකක්ද මේ පෙනෙන දේ ඇත්ත? දැකීම දැකීමක් වෙන්නේ කොහොමද? දැකීම දැකීමක් නොවන්නේ කොහොමද? දැකීම දැකීමක් පමණක් වන්නේ කොහොමද? දැකීම දැකීම පමණක් නොවන්නේ කොහොමද? දැන් අපි ටිකක් විමසලා බලමු. දැන් ඔබට යමක් පේනවා. පෙනෙන දේ ඇත්ත මොකක්ද? මේ පෙනෙන දේ තුල අපි මෙතෙක් ජීවිතේ දකසල කටයුතු කළ ස්වභාවය මොකක්ද? අපි දැන් ටිකක් කතා කරමු. කණ්ණාඩි ඉදිරියේ දැන් ඔබට යමක් පේනවා. පෙනෙන කොටම මෙතෙක් කාලයක් ඔබට පහළ වෙච්ච අදහස් සංකල්පය මොකක්ද? මේ මම, මේ මගේ, මම පේනවා, මගේ මුහුණ, කය පේනවා කියන අදහස ඇවිල්ලා ඔබ ඒ කය ප්‍රසන්න කරගැනීම සඳහා ඔබේ සිත කය ඒ කය දිහාට යොමු කළා. මුලින්ම සකස් කරගත්තා. මුහුණ සකස් කරගත්තා. දතකට පිරිසිදු කරගත්තා. මේ පෙනෙන දේ මමයි මගේ කියලා හිතා. පෙනෙන දේ මමයි මගේ කියලා හිතා. දැන් බලන්න ඇත්තටම මේ දැකීම හරිද කියලා. සම්මා දැක්මක්ද මිච්ඡා දැක්මක්ද කියලා. මේ පෙනෙන්නේ මමද? මේ පෙනෙන දේ මගේද? හොඳට හිතලා බලන්න. නයිදම් වත්ත කතන් බින්බා නයිද කරකට නුරා. ආහාර පාන ආදී දේ සපයා දෙමින් හැදූ වැඩූ පෝෂණය කළ කය දොය තේන්නේ. එහෙමත් නැත්නම් අරෝ හදපු එකක්ද? මව කුස තුළ හටගෙන මවගේ ආහාරයෙන් පෙකනිවලා ලබමින් හැදුණු වැඩුණු පෝෂණය වුණු ඒ කයද ඔබට ඔය පෙනෙන දේ ඇත්ත? පෙනෙන්නේ ඒ කයද? දැන් මම ඔබට ප්‍රශ්න ගොඩක් තියෙනවා විමසලා බලන්න. ඇත්තටම මේ තේන්නේ ඒ කයද? අනුන් හදපු එකක්ද මේක? තමන් හදපු එකක්ද? පෙනෙන්නේ පෙනෙන දේ ඇත්ත නොදකිනකොට නම් මේ මායි මගේ කියලා යමක් ඔබට හමු වෙලා තියෙනවා, හසු වෙලා තියෙනවා. පෙනෙන දේ ඇත්ත නොදකිනකොට නම් පෙනෙන දේ මම මගේ කියලා ගන්නකොටම ඔබට මම මගේ කියලා අහන්නේ පෙනෙන දේ නෙමෙයි. ලෙඩ වෙන, දිරව, කුණු වෙන, පැසවෙන, අසුචි වැගිරෙන කය රූපය තමයි ඔබට හසු වුනේ, හමු වුනේ. දැන් බලන්න කණ්ණාඩියේ පෙනෙන දේ දිහා බලලා ඒක අල්ලන්න ගියොත් ඔබට අහුවෙන්නේ ඒ පෙනෙන ප්‍රතිබිම්බයද සතරමහා ධාතුව දාම්බ වෙන්නේ? පෙනෙන දේ අල්ලන්න ගියොත් පෙනෙන දේ අල්ලන්න පුළුවන්ද? ඒක රැවටිලා අල්ලන්න ගියොත් අහුවෙන්නේ මොකක්ද? සතරමහා ධාතුව කණ්ණාඩි අහුවෙන්නේ නේ. දැන් අපි අල්ලන්න ගියොත් මේ පෙනෙන්නේ මමයි කියලා පෙනෙන දේ නම් අපිට අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. අහුවෙන්නේ අපිට සතරමහා ධාතුව. දැන් අපි පෙනෙන දේ මමයි කියලා මගේ කියලා නැවතෙනකොටම අපිට අහුවෙලා තියෙන මොකක්ද? සතරමහා ධාතුව. එහෙම නැත්නම් කෙස්ලොන් නියද සම්මස්නාව ඇට ඇට විදුලු වටු ගඩුවක් මා දලු ආදී මේ අකුබ කය නේද මම මගේ වෙලා තියෙන්නේ? පෙනෙන දේ මමයි කියලා රැවටෙනකොටම මගේ කියලා රැවටෙනකොටම අහුවෙලා තියෙන්නේ මොකද්ද අපිට? අපේ අවධානය යොමු වුණේ අපේ අත දිගුනේ කොහටද? කායත රූපයට. දැන් හොඳට බලන්න මේ ටික මාත ගණනාවක් කතා කරන්න ධර්ම කාරණාවේ නිදර්ශනය තුල තියෙනවා. මේ ටික විවරණය වෙනකොට අපි නොදන්න ගැඹුරු ධර්මයකට අපේ අවධානය යොමු වේවි. මේ නිදර්ශනය ගැන හොඳට බලන්න. පෙනෙන දේ ඇත්ත නොදකිනකොටම මොකක්ද ඔබට උපාදාන වුනේ? රූපය උපාදාන. මේ රූපය, මේ කය මම මගේ කියලා පෙරට තමයි දැනපු නොදැන වැටුනේ. එතකොට අපි උරුම කරගත්තේ මොකද්ද? දුක. රූප උපාදානයේ දුකද සැපද? දුකයි. එහෙනම් ස්කන්ධය උපාදානයි. ස්කන්ධ දුකයි, රූපේ දුකයි. දැන් මම මගේ කියන තෘෂ්ණාසහගත අදහස උපන්නා. ඒකට මොකද්ද කියන්නේ? දුක්ඛ සමුදය. දැන් පෙනෙන දේ මම මගේ කියලා කෘෂ්ණාවෙන් ගන්නකොටම අයිති වෙන්නේ මොකද්ද? දුක. දුක දුක්ඛ සමුදය ලැබෙනකොටම අයින් වෙන්නේ මොකද්ද? නිරෝධය මාර්ගය තමයි. දැන් අපි බලමු ටිකක් පෙනෙන දේ ඇත්ත මොකක්ද කියලා. පෙනෙන දේෙහි ඇත්ත කුමක්ද? පෙනෙන දේ කණ්ණාඩියද? පෙනෙන දේ ධාතු කයද? කණ්ණාඩිය ඉදිරියට ආපු ධාතු කයද පෙනෙන්නේ? එහෙම නැත්තම් ආලෝකයද? කණ්ණාඩිය ප්‍රතිබිම්බයක් දැర్చණය වෙන්න මේ හේතු තුනම. ආලෝකය නැත්නම් කණ්ණාඩිය තිබුණත් කණ්ණාඩිය ඉදිරියේ යම් රූපයක් පැවතුණත් ඔය ප්‍රතිබිම්බය හම්බ වෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ආලෝකයේ තිබුණත් කණ්ණාඩියේ තිබුණත් ඉදිරියට යමක් නොපෙනුනේ නම් ඒත් දකින්න යමක් හම්බ වෙන්නේ නැහැ. ආලෝකයේ තිබුණත් ධාතුකය තිබුණත් කණ්ණාඩියේ නැත්නම් ඒත් පෙනෙන්නේ නැහැ යමක්. එහෙනම් ඔබට යමක් පෙනෙනවා නම් පෙනෙන දෙයට හේතු කාරණා තුනක් තියෙනවා. මොනවද? කණ්ණාඩිය, ඒ ඉදිරියට ආපු ධාතු කයත්, ආලෝකය. මෙන්න මේ හේතු ඇතිකල්ලි පෙනෙන යමක් ප්‍රතිබිම්බයක් ඔබට හමු වෙනවා. දැන් බලන්න මේ ප්‍රතිබිම්බය කණ්ණාඩියද? ප්‍රතිබිම්බය කණ්ණාඩියද? ප්‍රශ්න කරලා බලන්න. ප්‍රතිබිම්බය කණ්ණාඩිය නම් ධාතු කය නැතත් ආලෝකය නැතත් ඡායාව තියෙන්නේ. එසේ නෙවෙයි. එහෙනම් පෙනෙන දේ මේ ධාතු කයද? කණ්ණාඩියෙන් පෙනෙන්නේ ධාතු කයද? ධාතු කය නම් කෙසලොන් නියදත් සම්මස්නාරාදීන් යුක්තයි. ඒ බත්පාන් කෞති කරෝල මුන් ඇට මේ ආදී දෙයින් පෝෂණය කරන යම. දැන් ඔය පෙනෙන දේ ඇත්ත බැලුවොත් එය සේව පෝෂණය කළ එකක්. පෙනෙන දේ ධාතු කය නම් කණ්ණාඩිය නැතත් ආලෝකය නැතත් පෙනෙන්න ඕන. එහෙනම් පෙනෙන දේ ධාතු කයද නොවේ? පෙනෙන දේ ආලෝකයද? පෙනෙන දේ ආලෝකය නම් මේ කණ්ණාඩිය නැතත් රූපේ නැතත් පෙනෙන්න ඕන. එහෙනම් මේ පෙනෙන දේ හොඳට බලන්න. මේ පෙනෙන දේ ගැන, පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නෑ. පෙනෙන දේ හේතු එකකටවත්ම අයිති නෑ. හැබැයි මේ හේතු නැතුව, මේ හේතු නැතුව මෙබඳු පෙනෙන දෙයක් අපිට හමු වේවි. මේ හේතු තුනෙන් එකක් හෝ අඩු වුණා නම් ඔය පෙනෙන ප්‍රතිබිම්බය අපට ලැබේවිද? හබ වෙන ඉඩක් නැහැ. පෙනෙන දේ ලැබෙන්න නම් මේ හේතු තුනම තියෙනවා. මේ හේතු ඇතිකල්ලීමයි පෙනෙන දේ. හේතු ඇතිකල්ලී පෙනෙන දේ. හැබැයි පෙනෙන දේ හේතු නෙමෙයි. හේතු එකකටවත් අයිති නැහැ. හැබැයි හේතු නැතුව පහළ වෙන්නේ නැහැ. මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න ඕන. පෙනෙන දේ හේතු තුනටම අයිති නැහැ. කණ්ණාඩිය කියන්නත් බෑ, රූපය කියන්නත් බෑ, ආලෝකය කියන්නත් බෑ. හැබැයි මේ හේතු නැතුව ඔය පෙනෙන ප්‍රතිබිම්බය හමුවන්න කාරණාවකුත් නැහැ. එහෙනම් අපි ඒකට කියනවා මේ ඇති කල්හි මේ වේ අත්මින් සති ඉදං හෝති. මේ නැත්නම් මේ හේතු නැත්නම් ප්‍රතිබිම්බයද නැත. අත්මින් අසති ඉදං න හෝති. ඉමස්ස උපාදායං උපජ්ජති. මේ හේතු හටගත්තු සමනක් මේ උපදිනවා. ප්‍රතිබිම්බය හමු වෙනවා. ඉමස්ස නිරෝධායං නිරුච්චති. මේ හේතු එකක් හෝ ඉවත් වෙනවා. ආලෝකය නැති වුණොත්, ධාතු කය පසුපිට ගියොත්, කන්නාඩිය නැති වුණොත්, මේ එකක් හරි නැති වුණොත් ඉමස්ස නිරෝධා මේ නිරුද්ධ වීමෙන්ම මේද නිරුද්ධ වේ, ප්‍රතිබිම්බයද නිරුද්ධ වේ. එහෙනම් දැන් අපිට හම්බ වෙච්ච ධර්මය මොකද්ද? හේතුන් පටිච්ච සම්භූතං. හේතු ඇති කල්ලි හට ගැනීම පහළ වීම තිබෙනවා. හේතු ගංගා නිරුද්ධ. හේතු බිඳෙනකොට පෙනෙන දේ නැතුව යනවා. හේතු බිඳෙනකොට පෙනෙන දේ නැතුව යනවා. දැන් ඔන්න අපිට හම්බ වුණා මොකක්ද? පටිච්ච සමුප්පන්න ධර්මතාවය. මොකද්ද? අස්මින් සති ඉදං හෝති. අස්මින් අසති ඉදං නොහෝති. ඉමස්සු උපාදා ඉදං උපජ්ජති. ඉමස්සු නිරෝධා ඉදං නිරුච්චති. මේකට කියනවා පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියලා. දැන් මේ නිදර්ශනය තුළ අපිට හම වුණා පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඊළඟට දැන් අපි බලන්න ඕන ඉතුරු ධර්ම න්‍යායත් මේකෙන් මතු කරගන්න. චතුරාර්ය සත්‍ය, රාග ද්වේෂ මෝහ විනය මේ තුල තියෙනවා. දැන් බලමු අපි නැවත වතාවක් මේ දිහාට. පෙනෙන දේ, පෙනෙන දෙහි ඇත්ත, පෙනෙන දේ ඇත්ත මොකක්ද? හේතු නිසා හටගත්ත බව. හේතු නැති වෙනකොට නැති වෙන බව ඇත්ත. දැන් පෙනෙන දේ ඇත්ත ඇතිසතියෙන් දකින්නවා කියන්නේ නම් මේ පෙනෙන දේ මෙන්න මේ හේතු නිසා හටගත්තා. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ පෙනෙන දේද නැති වෙනවා. එතකොට පෙනෙන දේද නැති වෙනවා කියලා දැක්කනම්, දැනගත්තනම් එතන තියෙනවද රාග ද්වේෂ මොහ? දැන් අපි ඉන්න තැනින් පටන් අරගනිමුකෝ. විවේක වෙලාවට හරිද කාලේ? කීයද වෙලාව? හා, එහෙනම් අපි ටිකක් විවේක අරගෙන ඉතිරි කතා කරමු.